මේ ළඟට ඒ වැඩේ කළා නම් දැන් මැතුම අපිටමට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
How many minutes?
මිනිත්තු 5යි. 5 minutes.
නන්ද්‍රි ප්‍රති සභානාර අවර්ගලේ ஏஆர் ஜெயவர்தனா முன்னாள் மறைந்த ஜனாதிபதி அவர்கள் இந்த அவசரகால சட்டத்தை உருவாக்குவதற்கும் இனப்படுகொலையை ஆரம்பித்ததும் அவருடைய காலத்தில் தான் என்பதை இங்கு கூறிக்கொண்டு அந்த இனப்படுகொலையை ஆரம்பித்த நாள் இன்றைக்கு 39வது வருடங்களை தாண்டியிருக்கிறது. இந்த அவசரகால சட்டத்தை உருவாக்கிய நாள் 39வது வருஷங்களை தாண்டி இருக்கிறது. அந்த அடிப்படையிலே வெலிக்கடை சிறையிலே அந்த கொலையை ஆரம்பித்து இனப்படுகொலையை ஆரம்பித்த 39வது நினைவு நாளை இன்றைக்கு ஜூலை படுகொலை கரிநாளாக எங்களுடைய தமிழ் தேசம் நினைவு கூறுகிறது. அந்த ரீதியிலே தமிழ விடுதலை இயக்கத்தின் ஸ்தாபகரான தங்கத்துறை குட்டிமணி அவர்களோடு மறித்த ஜெகன், நடேசதாசன், தேவன் போன்றவர்களோடு 53 பேர் படுகொலை செய்யப்பட்டார்கள். அந்த ரீதியிலே இன்றைய தினம் இந்த உயர்வியல் சபையிலே இங்கு யாரும் இது சம்பந்தமாக கருத்துரைக்கவில்லை என்ற கவலையோடு ஆழ்ந்த இரங்கலை எங்களுடைய தமிழ் மக்கள் சார்பாக, தமிழ் விடுதலை இயக்கத்தின் சார்பாக, தமிழ் தேசிய கூட்டமைப்பின் சார்பாக ஆழ்ந்த இரங்கலை நான் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். இதில் என்ன கவலை என்றால், இன்றைக்கு அவசரகால சட்டம் புதுப்பிக்கப்படுக போகிறது. சிங்கள மக்கள் தாக்கப்பட்டிருக்கிறார்கள். அந்த அடிப்படையிலே இன்றைக்கு அது ஒரு பெரிய விஷயமாக பேசப்படுகின்ற ஒரு நிகழ்ச்சி நிரலை நான் இங்கு காணக்கூடியதாக இருக்கிறது. சிங்கள மக்கள் தாக்கப்பட்டதை நாங்கள் வன்மையாக கண்டிக்கின்றோம். ஜனநாயக ரீதியிலே போராடியவர்கள் தண்டிக்கப்பட்டது உண்மையிலே கண்டிக்கத்தக்கது. இந்த ரீதியிலே யாழ்ப்பாணம் வடக்கு கிழக்கிலே மலையகத்திலே இதை அதாவது இந்த அரசாங்கம் செய்த அநியாயத்தை கண்டித்து தமிழர்கள் இன்றைக்கும் போராட்டத்திலே தங்களுடைய அந்த ஆதரவை அடித்தது தவறு என்று அந்த ஜனநாயக போராட்டத்திலே பங்கு கொண்ட அந்த சிங்கள சகோதரர்களுக்கு ஆதரவு தெரிவித்து போராட்டம் நடைபெறுகின்ற இந்த சூழலிலே அந்த எங்களுடைய தமிழ் மக்கள் தாக்கப்படுகின்ற போது எங்களுடைய இளைஞர்கள் சிறையிலே இந்த அவசரகால சட்டத்தை வைத்துக்கொண்டு சிறையை நிரப்புகின்ற போது யாருமே குரல் கொடுக்கவில்லை என்பதை மிக கவலையோடு நான் இங்கு தெரிவித்துக் கொள்கிறேன். அது ஒரு பயங்கரவாதமாக பார்க்கப்பட்டது. எனவே இந்த உயிரியல் சபையிலே நான் கேட்கின்றேன், இன்றைய காலம் நாங்கள் ஒன்றாக இணைந்து செயல்படுகின்ற காலமாக மாறி வருகிறது. இந்த போராட்ட இளைஞர்கள் யுவதிகள் எங்களுடைய தமிழ் தரப்பிலே நடந்த போராட்டம் அது உண்மையானது என்பதை ஏற்றுக்கொள்ள இன்றைக்கு பேசி வருகிறார்கள். அந்த வகையிலே இந்த போராட்டத்தின் ஜனநாயக ரீதியான போராட்டத்திலே போராடுகின்ற அத்தனை மக்களுக்கும் எங்களுடைய ஆதரவை நாங்கள் தெரிவிக்க தயாராக இருக்கிறோம். இந்த அவசரகால சட்டத்தை வைத்துக் கொண்டு அவர்களை அடக்க நினைத்தால் நிச்சயமாக ஏஆர் ஜெயவர்தனா அன்று செய்த அந்த அநியாயத்தின் பின்புதான் ஆயுத போராட்டம் முளைத்தது என்பதை இங்கு நான் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். இந்த ஆயுத போராட்டத்தை முளைக்க வைத்தது ஏஆர்
ஜெயவர்தனா.
ஆகவே இந்த விடயத்திலே இந்த ஜனநாயக போராட்டத்தை யாருமே தயவு செய்து அன்று தந்தை செல்வா காலத்திலே இந்த ஜனநாயக போராட்டம் மிக மோசமாக வன்முறையாக அந்த கழுத்து அந்த ஜனநாயக கரங்களை ஒடுக்குகின்ற சந்தர்ப்பங்கள் எங்களுடைய காலத்திலே ஏற்பட்டது அல்லது இப்பொழுதும்தான் அது ஏற்படுகின்ற ஒரு சூழல் இருந்து கொண்டிருக்கிறது. ஆகவே ஒன்றிணைந்து எங்களுடைய இந்த இனப்பிரச்சனையையும் இந்த நாட்டிலே இருக்கின்ற அத்தனை இந்த நாட்டிலே வாழுகின்ற அத்தனை இனங்களையும் நாங்கள் கவனத்தில் எடுத்து அவருடைய பிரச்சனையை தீர்த்து இந்த ஐக்கிய இலங்கைக்குள்ளே அவரவர் இனங்கள் தங்களுடைய சுயமாக வாழக்கூடிய வாய்ப்பை நாங்கள் உண்டு பண்ணுகின்ற சந்தர்ப்பம் இன்றைக்கு வந்திருக்கிறது. ஆகவே இந்த அவசரகால சட்டத்தை தமிழ் தேசிய கூட்டமைப்பு மூர்க்கத்தனமாக எதிர்க்கும் என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். அது மட்டுமல்ல, இந்த சிறையிலே கொல்லப்பட்டவர்கள் அவர்களுடைய உடல்கள் எங்கே புதைக்கப்பட்டது என்று இட்ட வரைக்கும் கண்டுபிடிக்க முடியாமல் இருக்கிறது. அதை இந்த அரசு வெளிப்படையாக எங்கு கொல்லப்பட்டார்கள், எங்கே புதைக்கப்பட்டார்கள் என்பதை உறுதிப்பட சொல்ல வேண்டும் என்பதை நான் இச்சந்தர்ப்பத்திலே கேட்டுக்கொள்ள விரும்புகின்றேன். ஆகவே பிரதி சபாநாயகர் அவர்களே, இன்றைக்கு பல விடயங்கள் பேசப்பட்டு வருகின்றன. எங்களை பொறுத்தமட்டிலே இந்த டீசல்
பெட்ரோல்
கொடுக்கின்ற முக்கியத்துவம் மண்ணெண்ணைக்கு கொடுப்பதில்லை. மண்ணெண்ணையால் இன்றைக்கு எங்களுடைய மீனவர் சமூகம் 3-4 மாசமாக பட்டினியை எதிர்கொண்டிருக்கிறார். அதே போல விவசாயிகள் அப்படியான ஒரு சூழலுக்கு தள்ளப்பட்டிருக்கிறார். அவை பெட்ரோலுக்கும் டீசலுக்கும் காட்டுகின்ற முக்கியத்துவை இந்த அரசாங்கம் மண்ணெண்ணைக்கும் காட்ட வேண்டும் என்று இச்சந்தர்ப்பத்தில் நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அது மட்டுமல்ல, தமிழ் தேசிய கூட்டமைப்பு மீது சேரை வாத்துகின்ற சில புல்லறிவிகள் எங்களை பார்த்து குறை சொல்லுகிறார்கள், நாங்கள் சோரம் போயிட்டோம் என்று சொல்லுகிறார்கள். அந்த புல்லறிவுகளை பார்த்து சொல்லுகிறேன், நீங்கள் நிரூபியுங்கள், தமிழ் தேசிய கூட்டமைப்பு சோரம் போனால் நிரூபியுங்கள், நீங்கள் சொல்வதை நாங்கள் கேட்கின்றோம். ஆகவே தமிழ் தேசிய கூட்டமைப்பு என்றைக்கும் முதுகெலும்போடுதான் செயல்படும், அது எடுத்த முடிவின் பிரகாரம் நடக்கும், அந்த முடிவை ஒரு காலம் மாற்றிக்கொள்ளாது, ஒரு காலம் தமிழ் தேசிய கூட்டமைப்பு சோரம் போகாது என்பதை சொல்லிக்கொண்டு வணக்கம்.
බෝමිසුති ඔබතුමාට ගරු කෙහෙලිය රඹු කෙල්ලමැත්තම ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තිබෙනවා.
ගරු පියෝජ්‍ය කතානායකතුමනි, සතුටු වෙනවා අද දවසේ විශේෂයෙන්ම හදිසි නීතිය කිරීමේ විවාදයට කරුණු කීපයක් එක්කාසු කරන්නට. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ගරු විපක්ෂ නායකතුමාගේ කතාව. ඔහු ආරම්භ කරේ හදිස්සිය කියලා ආර්ථිකයේ ඇති වෙලා තියෙන යම් යම් අවපාතයන් සහ ඒ ප්‍රශ්න ගැන විග්‍රහයක් කරමි. එතුමාගේ හෘද සාක්ෂියත් මගේ හෘද සාක්ෂියත් මේ පාර්ලිමේන්තුවේ 225 මේ රටේ යම් තීරණාත්මක අවස්ථාවකදී හොඳට හිතන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවනම් බොහොම පැහැදිලිව දන්නවා මේක මේ පහුගිය මාස 18 ඇතිවෙච්ච කරුණුවලින් ඉස්පතු වෙච්ච ප්‍රශ්නයක් නොවන බව. අවුරුදු ගානක් තිස්සේ ඇතිවෙච්ච යම් යම් අඩුපාඩුකම් නිසා විටින් විට විවිධ රජයන් විසින් ඇති කරගන්නා යම් යම් තීරණ නිසා ඇතිවෙච්ච ආර්ථිකයේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපට මේ ප්‍රශ්නයට මූණ දෙන්න සිද්ධ වුණේ. මේ අවස්ථාවේදී මං හිතනවා අවස්ථාවාදී දේශපාලනය සම්බන්ධ හොඳ අදහසක් අපිට ඇති වුණා. මට මතකයි මේ පළවෙනිදා නුගේගොඩ තිබ්බ රැස්වීමේදී බොහොම පැහැදිලිව කීවා ව්‍යවස්ථාව කියන්නේ කොළ කෑල්ලක්. රෙගුලාසි කියන්නේ අවශ්‍ය දෙයක් නෙමේ රටේ පාලනයට. ඒවා ඔක්කොම පැත්තකට වීසි කරලා මහපාරේදී මේ ගනුදෙනුව බේරගන්න ඕනේ කියන අනාවැකියක් එදා කියපු එක අපි මම නැවත වරක් සිහිපත් කරනවා. ව්‍යවස්ථාවයි ජනමතයයි පටලවාගෙන කතා කරන්න බෑ. ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා මේ රටේ ජනපතය පිළිමිබු කරලා ඒ ජනමතයත් එක්ක පාර්ලිමේන්තුව තුළ ඇතිවෙන සංයුතියක් පාර්ලිමේන්තුවෙන් පස්සේ වෙන ක්‍රියාදාමය සහ පරිපාලනමය විස්තර සම්බන්ධව ඒ අවශ්‍ය නීති රීති සම්බන්ධව බොහොම පැහැදිලිව ව්‍යවස්ථාවක සඳහන් කරලා තියෙනවා. ව්‍යවස්ථාව රටේ මූලික නීතිය. කාට හරි කියන්නට පුළුවන් නම් මේ මූලික නීතිය කඩලා අපි ක්‍රියාත්මක කරමුයි කියලා එකපාරයි කරන්න ඕනේ, එක වගන්තියයි කඩන්න ඕනේ. එහෙම කඩපු රටවල් මොන ආකාරයෙන් විනාශමුඛයට ගිහිල්ලා තියෙනවද කියලා මේ රටේ ප්‍රබුද්ධ ජනතාවගේ මතයක් තියෙනවායි කියන එකයි මගේ විශ්වාසය. ව්‍යවස්ථාව කඩනමයි කියන එක. එහෙමනම් මේ පාර්ලිමේන්තුව අපි 225ම ඒ 225ම පැත්තක වීසි කරන්නයි කියලායි කියන්නේ. එහෙමනම් ජනමතය කියන්නේ මොකක්ද? ජනමතයට තමයි ව්‍යවස්ථාවෙන් නියරින්ද කාලය තුල තමන්ගේ මැතිවරණයක් තියලා තමාගේ ජනතාවට අවශ්‍ය අවස්ථාව ලබලා දෙන්නේ, තමාගේ නියෝජිතයන් පත් කරගන්න. මේ රටේ මිලියන 22කටම පාර්ලිමේන්තු වෙන්න පුළුවන් නම් තීන්දු ගන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි නිසා තමයි මහජන නියෝජිතයන් හැටියට පත් වෙලා මහජන නියෝජිතයන්ගේ මැතිවරණ ක්‍රමයක් ඇති කරලා ව්‍යවස්ථානුකූලව ඔවුන් පාර්ලිමේන්තුවට සහභාගි වෙලා පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන කණ්ඩායමත් එක්ක රටේ පරිපාලන එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලයක් කරා රටේ ඉදිරි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීම ව්‍යවස්ථාව විදායක ව්‍යවස්ථාදායක අධිකරණය කියලා විග්‍රහ කරලා තියෙන්නේ ඒ ආකාරයට. හැබැයි ඒක වැරදි අර්ථකථනයක් දෙමි. ජනමතය කියන එක වෙනම තැනකට ගෙනිහිල්ලා මේකයි ජනමතය, ඒ ජනමතයයි වෙන්නේ. අද අපි ගත්තොත් ජනමතය ගත්තොත් මිලියන 22ක් මේ රටේ ඉන්නවනම් 10%ක් ගත්තොත් මිලියන 2.2ක් එන්නට ඕනේ. මේ අරගලය කියන වැඩපිළිවෙලේ එහෙම ඉන්නවද, එහෙම ඉන්නවයි කියලා පේන්න තියනද? හරිද? සාක්ෂියත් එක්ක ගනු දෙනු වෙරගන්න. යම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් බොහොම පැහැදිලිව මේ රටේ බලය ප්‍රජාතන්ත්‍රවාදීව ජනමතයට ගරු කරමින් ගන්නට බැරි කණ්ඩායමක් විසින් ඉතාමත්ම පැහැදිලි ලෙස සැලසුම් සහගතව රටේ තිබ්බ ආර්ථික අවපාතයන් ප්‍රයෝජනයට අරගෙන ගන්නා ක්‍රියාමාර්ගයක් හැටියට අපි මේක දකින්නේ. මේක විග්‍රහ කරගන්න ඕන. පැහැදිලිව අපිට පේන්න තියෙන එකයි. ඊට අමතරව දෙයක් නැහැ මෙතන. බොහොම පැහැදිලි. එහෙමනම් ඇයි අපි ඡන්ද දියන්නේ? එහෙම නැත්නම් ඔය කියන අරගලයේ කණ්ඩායමට මේ රට පාර්ලිමේන්තුව බාර දුන්නොත් තව මාස 6කින් තව කණ්ඩායමක් අරගල කළොත් ඒ අරගලයට බාර දෙනවද? එහෙනම් ඒකද ජනමතය කියලා? ඒ ජනමතයට හොරෙන් හරි වෙනත් විදිහකින් ගන්න ජනමතය කියන මේ කියන ජනමතයට අවස්ථාව ලබලා දෙන එකට පයින් ගහලා එහෙමනම් ඊගව කණ්ඩායමට දෙනවද? ඒකම තමයි ඔය කණ්ඩායමත් එක්ක මම දැක්කා විවෘත සංවාද තියෙනකොට. හඳයි ගෝඨාභය යනවා ඊගාවට, කවුද එන්නේ? එතකොට අපි බලාගමු කවුද එන්නේ. ඊගාවට එයා ගියාම කවුද එන්නේ? ඒකත් අපි බලාගමු. එහෙමනම් මේ සියලුම කර්තව්‍යයන් අපිට වැඩක් නැහැ. මේ සියලුම කර්තව්‍යයන් පැත්තකට දාලා ජනමතය කියලා ගෝල් ෆේස් එක පැත්තේ මිනිස්සු 50,000 ලක්ෂයක් එක්කහුණා, එයාට රටක් බාර දෙන්න තියෙනවනම් ඉතින් ඒ අය ඒ දේ තමයි කරන්න කියලා කියන්නේ මේ විපක්ෂ නායකවරයා. ජනමතයට ගරු කරන්න. මොකද්ද ජනමතය? ජනමතයේ මිනුම් දන්න මොකද්ද? ඒ මිනුම් දන්න කොයි ආකාරයටද ක්‍රියාත්මක කරන්නේ? ජනමතයේ මිනුම් දන්න තමයි ඡන්ද ක්‍රමය. ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ කිරීම. ඊට වැඩිය මොකද්ද තියෙන මිනුම් දන්න? මට පොලක් මම නොදන්නවනම් කාරු හරි දන්නවනම් ඒ මිනුම් දන්න කරුණා කරලා පෙන්නලා දෙන්න. ඒ මිනුම් දන්න තමයි ක්‍රියාත්මක උනේ. ඒකට යම් කිසි විදිහේ බලපෑමක් එනවනම්, ඒකට පීඩනයක් එනවනම්, ඒක ඒ වැඩපිළිවෙල බේරගන්නටත් ඕනේ ව්‍යවස්ථාවේ රාමුව තුළමයි. එතනින් පිට පැනලා මේ කටයුතු කරන්න බෑ. දැන් ප්‍රචණ්ඩත්වය ගැන කතා කරනවා. දැන් 9 වෙනිදා ගෝල් ෆේස් එකේ ඉතාමත්ම සාමකාමීව ආදරය අරගලේ මම විශ්වාස කරනවා ඒ ආරම්භයේදී යම් කිසි විදිහේ ඒ වගේ ගතිගුණයක්, ඒ වගේ වටා පිටාවක් අපි දැක්කා. හැබැයි දැන් 9 වෙනිදා ඇති වෙච්ච දේ සම්බන්ධව කියන්නේ ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයේ අශිෂ්ට නම් ශිෂ්ටාචාරය බලාපොරොත්තු වෙන්න එපා කියලා ප්‍රතිප්‍රහාරය. දැන් අපි කියනවා ඒ තිබ්බ වැඩපිළිවෙල මගේ මිත්‍රයා රමේෂ් පතිරණ ඇමැතිතුමා පැහැදිලිව මේ පාර්ලිමේන්තුවම කිව්වා. එදා ඒ ප්‍රහාරය අපි හෙලා දකිනවා, ඒ ප්‍රහාරය සිදිය යුතු දෙයක් නෙමෙයි කියන එක. හැබැයි ඒ කියද්දී ඒ තිබ්බ තත්ත්වය තුළ ඇතිවෙච්ච ඒ තිබ්බ ප්‍රති ප්‍රහාරය කොහොමද? අපේ හිටපු මන්ත්‍රීවරය කියනවා අපේ කණ්ඩායම දැන් ක්‍රියාත්මක වෙනවා, ලංකාව වටේම ක්‍රියාත්මක වෙන 77-78 නිවාස ගිනි තියෙනකොට ඒ පෑ 12 ඇතුළත ඔබතුමාලා අපි යම් බුද්ධියක් තියෙනවා නම් හිතනවද මේක අහම්බෙන් වෙච්ච දෙයක් කියලා? කාරු හරි හිතනවා නම්, කාරු හරි කියන්න උත්සාහ කරනවා නම් අරකට ප්‍රතිචාර දැක්වීම පිණිස අහම්බෙන් ජනතාව ගිහිල්ලා මේ දේ සිද්ධ වුණා කියලා. මේ රටේ එහෙනම් මේ පාර්ලිමේන්තුවේ 225 විදිහට හිතනවා නම් මම හිතනවා මේ 225ම යා යුතුයි. ඒ ආකාරයට හිතනවා නම් ඒ තරමට පහත් මට්ටමකට වැටිලා තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න පමණක් ඒ විදිහට හිතනවා. පාර්ලිමේන්තුව ගාවට එනවා. විවුරුම් දෙනවා මේ විවස්ථාව ආරක්ෂා කරනවායි කියලා. ඒ විවස්ථාව ආරක්ෂා කරනවා කියන දිවුරුම් දෙන අය එනවා පාර්ලිමේන්තුව ගාවට, ඇවිල්ලා කියනවා මේ ගුබ්බෑයම යටපත් කරන්න ඕනේ අද දවස ඇතුළත. දැන් මේක ගහලා අපි ග්‍රහණයට ගන්න ඕනේ කියලා. අපි මේ 225ම එතකොට බෙදිලා මේක ගැන කතා කරනවද? නැත්නම් ඒකට ප්‍රතිචාර දක්වනවද? මොකද්ද කළ යුත්තේ? ඇයි හදිසි නීතියක් ගේන්න වෙන්නේ රටකට? ඇයි හදිසි නීතිය කියලා වගන්තියක් තියෙන්නේ? ඇයි හදිසි නීතිය අවශ්‍ය වෙලා තියෙන්නේ? අවුරුදු 18ක් මේ රටේ හදිසි නීතියත් එක්ක ගනුදෙනු කරා. මතක තියාගන්න. අද මේ කතා කරන අය ජාපනය ගිහිල්ලා, එදා ගිහිල්ලා ආසියාවේ තිබ්බ ලොකම පුස්තකාලය ගිනි තියෙනකොට අපුඩි ගහපු අය ගොඩක් ඉන්නවා. හිනා වෙච්ච අය ඉන්නවා. සතුටු වෙච්ච අය ඉන්නවා. ඒ නිසා ඒ අය මද ඒක අනිත් පැත්තට කතා කරනවා නම්, ඒක සාධාරණයි කරනවා නම්, එහෙමනම් ඒ දේ සාධාරණ නම් මේ දේ සාධාරණ නෑ. මම හිටියේ නෑ. නෑ මම හිටියේ නෑ. වැරදිලා ඔබතුමාලා හදාගන්න. ඔබතුමා දන්නේ නැත්නම් බලාගන්න ඉතිහාසය. කරුණාකරලා වාඩි වෙන්න. ඒ නිසා බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. මම ඔබතුමාට කියන්නට ඕනේ. එතකොට ඒ ඔතන හිටියේ නැහැ. මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඔබතුමා ඒ මෙහෙ ගිහින්ද ඔබතුමාට කණන් වැරදිලා අර ගිය කාලේ හැට මෙහාට මතක නැතුව ඇති. ඒක වෙන කතාවක්. ඒ නිසා කරුණාකරලා නියෝජනය. නෑ ඔබතුමාට මම උත්තර දෙන්නේ නැහැ. මම I am on my feet. please, if you know, I am on my feet. Standing orders, please sit down. Please sit down. Right? Enisa, bohama pahadiliwa kiyannun. E wagema tamai, karu vipakshana ayakathuma prakasha kara vaidyavarun 106 denek assan karala deela thiyenawai kiyala. Mata kiyanna lajjay. Eda 9 wenida atte siduwechchade. Siduwimedi guti kala ara beerawawata dala gahapu aya ispirithale denakota eke hitupu ayata gæhuwa. එතකොට කවුරුත් කතා කරේ නැහැ අපේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඉස්පිරිතාලේ යනකොට දොස්තර කෙනෙක් බෙහෙත් දෙන්න බෑයි කියන දේශපාලනේ දැන් මේවා හරි දේවල්ද මේවා ගැන කවුරුත් කතා කරනවද නැහැ හැබැයි පාර්ලිමේන්තුව පාරේ ඇම්බියුලන්ස් එකක් යනකොට ඇම්බියුලන්ස් එකට ගහනවා කවුරුත් කතා කරනවද ලැජ්ජා වෙන්න ඕනේ මං කනගාටු වෙනවා විපක්ෂ නායකතුමාට මේ දේවල් ඔක්කොම අමතක කරලා මෙතන ඒ එදා වෙච්ච සිදුවීම අරකත් අශිෂ්ට නම් මේ වෙත් අශිෂ්ටයි කොන්ද පණ තියාගන්න කැලින් කතා කරන්න ඒක වැරදි නම් මේකත් වැරදි ඒක සාධාරණය කළා මේක අසාධාරණයි කියන්න බෑ
විපක්ෂනායකතුමනි
මේ අසාධාරණයි කියන සෑම දෙයකම අනිත් පැත්තෙන් සාධාරණය කරන්න උත්සාහ කරන එකත් අසාධාරණයි කියන එක අපිට කියන්නට පුළුවන් ඒ නිසා මේ අසාධාරණය සාධාරණය නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ මූලික නීතියක් තියෙනවා විවස්ථාවක් තියෙනවා විවස්ථාවට අනුගත වෙනවද එහෙම නැත්නම් විවස්ථාවෙන් එළියට ගිහිල්ලා කටයුතු කරනවද ඒ කටයුතු කරණයකට සහයෝගය ලැබලා දෙනවද ඒකට අනුකම්පා කරනවද ඒක අපාය පිළිවෙත හරියට පාවිච්චි කරනවද කියන එකයි ඔබතුමාලා මේ අපේ හෘද සාක්ෂියත් එක්ක අපේ ගනුදෙනුව බේර ගන්න ඕනේ එහෙම නැත්නම් අපිට තියන්නට පුළුවන් හැම වෙලේම කොහේ හරි උද්ඝෝෂණයක් කරලා මිනිස්සු 50,000 පාරට බැස්සයි කියවම ආණ්ඩු වෙනස් කරන්න පාර්ලිමේන්තුව වහලා දාන්න ඒකද මේ රටේ කියන්නේ ඒකද මේකෙ වෙන්න ඕනේ නෑ ක්‍රමවේදයක් හදාගමු අපි කැමති ප්‍රජාතන්ත්‍රවාදයයි ජනමතයයි කියන එක පටලවා ගන්න එපා ප්‍රජාතන්ත්‍රවාදයයි ජනමතයයි කියන එක පටලවා ගන්නයි මේ හුඟ දෙනෙක් කතා කරන්නේ ඒ නිසා හිතවත් ගරු මන්ත්‍රීවරුනි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ ආරම්භ කරේ කොහොමද 225 මේ පයි කියලා හැබැයි ඊට පස්සේ මොකක්ද වෙන්නේ 225න් එළියට එනවා කීප දෙනෙක් මේ 225න් මේ බඩපිලිවලට අයිතු ලෙස අසාධාරණ ලෙස ජන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව විවස්ථාවට විරුද්ධව රටේ බලය ලබා ගන්නේ කෙසේද කියන න්‍යාය පත්‍රයට කටයුතු කරනවා ඒ න්‍යාය පත්‍රයට කටයුතු කරන අය මේ වෙනකොට වෙස්මූණු බැඳගෙන නටපු අය අද එළියට ඇවිල්ලා තියෙනවා ඒ නිසා මා ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මා කල්පනා කරනවා එදා ගම වෙරිදා වෙච්ච සිදුවීම දඩවීම කරගෙන මේ සියලුම අනිකුත් කරුණු ඒකට පටලවාගෙන ඒ නිසා මේ දේ කරනවායි කියලා කරන සාධාරණත්වය කොයි ආකාරයෙන් සාධාරණත්වයක් ඇති කරගන්න පුළුවන් දැන් ඊට පසුව මෙතුමා කිව්වා මම හිතන්නේ වැරදි කතාවක් කිව්වා පාර්ලිමේන්තුවේ මම ඒක නිවැරදි කරන්න ඕනේ 14 වෙනිදා තමයි පොලිසිය පළවෙනි දැනුම් දුන්නේ පළවෙනි දැනුම් දුන්නේ 14 වෙනිදා 18 වෙනිදා දෙවෙනි දැනුම් දුන්නා තුන්වෙනියට ඒ ක්‍රියාත්මක කරන්නේ නැති නිසා ස්වේච්ඡාවෙන් නේ කරන්නේ නැති නිසා තමයි ඒ දෙයට වෙන සිද්ධ වුණේ ඒ දේශ ක්‍රියාත්මක කරන්නේ මතක තියාගන්න ජනාධිපති කාර්යාලය කියන්නේ මොකද්ද මේ රටේ ප්‍රධානම පරිපාලන ඒකකය මේ පරිපාලන ඒකකයට කාරු හරි ගිහිල්ලා අල්ලගන්න ඕන මේ පාර්ලිමේන්තුව අල්ලගන්න කොට ඔබතුමාලා ඔක්කොම කිව්වා මේක බේරන්නයි කියලා විපා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පක්ෂනායකයන්ගේ රැස්වීම තියෙන වෙලාවේ ඔක්කොම ටික පිළිගත්ත මේක කළ යුතු නැහැ කියලා බහැල එළියට ගියා. ඇයි පාර්ලිමේන්තුවත් ඒ වගේ තමයි පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක වෙන ආණ්ඩු පක්ෂ ජනාධිපති කාර්යාලයට ඒ ආකාරයෙන් හැසිරෙනවා නම් ජනාධිපති මන්දිරයේ අද කෝටි ගානක දේවල් මේවා පෙලක්කයි කියන ඕක මොකද්ද මුළු රටම කාපු අය ඕක මොකද්ද දැන් මම මේ කියන්නේ මේ කම්පැරිසන් එක එහෙම නැත්නම් මේ සංසන්දනය කරන්නේ මේ කරන ප්‍රචණ්ඩත්වයට හායි කියනවා තව කොහෙන් හරි වෙච්ච සිදුවීමක් දාලා වැරදි නම් දෙකම වැරදි දෙකටම එහෙම නම් දඬුවම් දෙන්නට ඕනේ දෙගොල්ලම ඒ වරද්ද පිළිගන්නට ඕනේ ඒ දෙක ඒ දෙගොල්ලන්ටම ඒ ඒ ඒ ආකාරයෙන් අපි කතා කරන්නට ඕනේ එක පැත්තක් හොඳයි ඒ පැත්ත විතරයි හරි
හරිසන් කරන්න
කියන්න බෑ ඒ නිසා මතක තියාගන්න ඡන්ද පොලකට ගිහිල්ලා ජනතාවගේ මතය ඡන්ද පොලෙන් නිර්මාණය කරගන්න බැරි නම් ඒ වෙනත් ආකාරයකින් නිර්මාණය කරනවා නම් ඒ නිර්මාණය කරන එකට ඉඩ දෙනවා නම් ඒකට ආශිර්වාද කරනවා නම් කවදා හරි මුළු රටේම මේ ඉන්න මිලියන 22කම සාප කරයි මේ රට එදා ඔය ලිබියාව සිරියාව වගේ වෙනකොට ඒකට ශාප කරයි ඒ ශාප කරන ශාපලද්දන් බවට මේ 225 එක්කාසු වෙන්න එපා කියන කරුණ ඉදිරිපත් කරමින් මම නතර වෙනවා බොහොම ස්තුතියි.
බොහොම ස්තුති කරව මතුමනි ඊළඟට කරු ආචාර්ය කරු හරණි අමරසූරි මැතිණිය ඔබතුමියට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
Thank you, Honorable Deputy Speaker. Our country, unfortunately, for the last 40-odd years, have spent most of our time being governed under emergency regulations. I think, in particular, our generation, my generation, has lived under emergency regulations for so long that for many of us it had become normalized. Certainly for the people of the North and East, emergency regulations were very much a part of their existence. But the emergency regulations that we are debating today, that were imposed on the 18th of July, are unique for two specific reasons. One is that it includes measures that are draconian and most repressive in ways that it has never been before. For instance, it allows for a person to be arrested, even by the military, to be kept up to 72 hours. I do not think this has happened before. It has vested within the president powers which are largely unchecked. For 72 hours, this person need not be presented before a court, need not be presented to the police. Powers that have been delegated to the police and to the military have expanded exponentially. For example, simple offences now include are described as high crimes and can include imprisonment up to 20 years or even life imprisonment. So that what is necessary is not to just look at the imposition of emergency regulations, but what has been gazetted under this particular emergency regulations, the measures that have been taken are unprecedented. And it's unprecedented for a second reason, that these measures were imposed by a president who was an acting president at the time, who was unelected. Right? To this day, he has President Ranil Wickremesinghe, as we know, is someone who lost his own constituency. It is he who came into power, who was elected to his position by this parliament, who is imposing these draconian measures. So these emergency regulations, when we are discussing them today, we have to take into account the specific nature of the emergency measures that are being considered, that we are debating, and also the context within which this particular regulation is being imposed today. In general, when emergency regulations are declared, there's an understanding that it should be there should be specific circumstances, that there is some deep threat to national security or to public security. It is under those circumstances that emergency regulations are usually imposed. But what are the conditions under which these emergency regulations have been imposed? We know that the protests that people have been engaging in for the past several months have risen primarily due to deep economic measures, deep economic distress that people are undergoing. Most of the protests that started with the economic conditions that people have had to undergo, that people have been distressed by. How those kinds of protests can be described as a threat to national security and threat to public security is something that needs to be considered. People got to the streets because of hunger, because of loss of livelihood, because of the trouble that they be, the conditions that their children are not being able to go to school, shortage of medicine, shortage of fuel, basic things that people need to get on with their lives. These are still not resolved. These problems are still there. Do you expect the people of this country to sit back and accept these conditions and to accept this as normal? It is not normal. They are not able to get on with their lives. Children have been deprived of school for over 2.5 years. It is under these conditions that people got onto the streets. And to interpret that and to describe that as fascist, as terrorist, as actions of a terrorist group, to equate it in that way, to describe it in those terms, shows the lack of sensitivity to the concerns of the people that people making such decisions are subject to. If you look at how these emergency regulations have also been implemented, on the 21st of July, unarmed protesters at 1 a.m. early in the morning. Was that necessary? Was it necessary for them to be evicted from their protest sites at that time in the morning, when they had already agreed to vacate that site the next day? Within a few hours, that was the agreement that they had announced, that they were leaving those sites. Yet, the government saw fit to attack those civilian protesters early in the morning. They saw it fit to deny them access to legal support and to medical support. Ambulances were barred from entering these sites. Lawyers were banned from entering those sites. Lawyers and media people who were there were also brutally attacked. How is this proportionate to what to the seeming threat that the public or the nation was facing at that time? Since then, arrests have been made of people who've been critical of the state, of state institutions, on social media. How is that proportionate action? People have been pulled off planes. These sites are now being broadcast throughout the world in a way that is highly damaging to our international image, highly damaging to the commitments that this government has made towards democracy, towards upholding the rights of people. So this is the reality in which these regulations are being experienced by people. We know that emergency regulations come within the law of this country. It's in our constitution. But we also know that emergency regulations have been used over and over again in this country to stifle dissent, to stifle criticism of governance, and it has always meant upholding the status quo and upholding the establishment at the cost of civilian lives, at the cost of civilian freedoms. So what we are seeing today, even in the debate today, once again what we are seeing is we are neglecting the causes of people's protests. We are neglecting the reasons that have driven people to the streets, and once again we are talking about the concerns of the 225 here. Yes, what happened to MPs who lost, one who lost his life, the many who lost their homes, that's not something that can be condoned. That is not something that is acceptable. But over 20 civilians have also died in queues. So many citizens of our country have lost their homes, so many different occasions. Have we been as concerned, as sensitive to those situations as we have been to when our own lives and our own homes have been under attack? Is it not understandable that people have such a rage against the 225, rage against this parliament? Unless we take those feelings into account, unless we take those experiences into account, we will continue to be despised. This institution will continue to be despised and seen as irrelevant to the lives of the people, and that is highly dangerous to the to democracy in this country. So think about what it is that we are trying to combat, whether this is proportionate to the situation that is outside, whether what is being implemented under emergency regulations is proportionate to the threat that is perceived. To whom is this threat really being directed? Who is under threat? And if you listen to the discussions today, the people who are feeling most under threat are the 225 of us. So does that warrant then this kind of intervention, this kind of draconian intervention, in order to safeguard the lives and property of 225 versus the millions outside, and the concerns and the issues that the millions outside are facing? So once again, let's not hide behind what is constitutional. We also have to do what is right by the people. We also have to do what is seen to be right by the people. If in any way we are to reassert the legitimacy of this parliament again, we have to respond to what is happening outside. We have to respond to the actual problems that people are facing outside, rather than simply make this simply something about once again the 225 inside here. Thank you.
බොහොම සිත ඔබතුමියට කරු WDJ සෙනවිරත් මෙතුම ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, මට මේ හරිස නීති විවාදයේදී වචන කීපයක් කතා කරන්න අවස්ථාව ලැබීමගෙන මම සතුටු වෙනවා. අපි දන්නවා පෞද්ගලික අවුරුද්දක පමණ කාලෙක ඉස්සේ අපේ රටේ විශාල ආර්ථික අර්බුදයක් ඇති වුණා. මේ ආර්ථික අර්බුදය නිසා ආද විශේෂයෙන් මේක ඇති වුණේ අපේ උද්දමනය වැඩි වෙලා විදේශ විනිමය හිගයක් ඇති වෙලා ජනතාවට විශාල අසීරු තත්යකට මූණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම මම කියන්නට ඕනේ අර තෙල්, ඒ කියන්නේ ඩීසල්, පෙට්‍රල්, ගෑස් වැනි දේවල් නොමැතිකම නිසා කිසිම දවසක පෝලිම් වල නොහිටපු ජනතාව පෝලිම් වලට එන්න පටන් ගත්තා. එයාගේ දුක්ගැනි වලට පිළිතුරු නැති වුණා. අපි ආණ්ඩුපක්ෂ ඉන්න ගමන් මේවට පිළිතුරු සපයන්න ගියත් ඒවා ප්‍රායෝගික වුණේ නැහැ. කිසිම අවස්ථාවක ඒ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න බැරි තත්ත්වයක් ඇති වුණ නිසා අපි රජයේ අවධානය යොමු කළා. මම දන්නවා මමත් අපේ මන්ත්‍රීවරු කීප දෙනෙකුත් කීප වරක් ගිහිල්ලා හිටපු ජනාධිපතිතුමාට මේ සම්බන්ධව කිව්වා. රටේ මේ තත්ත්වය නිවාරණය කරන්න යම් කිසි පියවරක් වහාම ගත යුතුයි කියලා. නමුත් අපිට කියන්නට ඕන කනගාටුවෙන් ඒ සම්බන්ධව කිසිම පියවරක් ප්‍රායෝගික ප්‍රතිඵල ගෙනදෙන විදිහට ගැන්වුවේ නැහැ. මේ නිසා මම කියන්නට ඕනේ මොකද ඊයේ ආණ්ඩු පක්ෂ රැස්වීමේදී අපි ඒක මන්ත්‍රීතුමෙක් මේ කාරණය ගැන කතා කළා. මොකද මේ ස්වාධීන වෙන්නේ පායි කියලා. නමුත් අපි ස්වාධීන වුණේ ඇත්ත වශයෙන්ම කැමැත්තෙන් නෙවෙයි. අපි බොහොම කැමැත්තෙන් ඒ ආණ්ඩු හිටි. නෙමෙයි ඒ ආණ්ඩු හිටියත් ජනතාවගේ ප්‍රශ්න වලට අපිට විසඳුම් දෙන්න බැරි නම් තවදුරටත් ඒ ආණ්ඩුවත් එක්ක ඉඳීම අපහසු වුණා. ගැටලු සහිත වුණා. ඒ නිසා තමයි අර අනුරියාප මන්ත්‍රීතුමා, සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීතුමා, ඊළඟට අපේ ජේරත් ප්‍රනාන්දු මහත්මියත්, ඊළඟට තවත් එවැනි මමත් තවත් කීප දෙනෙක් අට දෙනෙක් එකතු වෙලා අපි ස්වාධීන වෙනම කණ්ඩායම කල් වගේ අනිත් මන්ත්‍රීවරුත් ඒ ආකාරයෙන්ම ස්වාධීන කණ්ඩායම වුණා. අපි ආණ්ඩුවෙන් ගියේ නැහැ. තමුන්වංශයට මතක ඇති අපි ආණ්ඩු පක්ෂ ඉඳලා මේ පැත්තට එනකොට අපි මේ මැද බිම හරස් කළා නෙවෙයි, නැත්නම් ඒක මේ ක්‍රොස් කළා නෙවෙයි ආවේ. අපි ආවේ පිටිපස්සෙන් ඇවිල්ලා මේ දොරවල් වලින් ඇතුළු වුණේ. ඇයි අපිට වොමනා වුණේ නැහැ ආණ්ඩුවෙන් යන්න? අපිට වොමනා වුණේ රජේ රජයේ කරන පාලකින්ගේ අවධානය යොමු කරන්න අද මේ රටේ තියෙන තත්ත්වය වෙන්නේ මේකයි. ඒක නිසා මේ සම්බන්ධ වහම පියවර ගත යුතුයි කියන කාරණේ. ඒ වගේ මේ සම්බන්ධ අපිට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් ඒ කියන එකයි. නමුත් මම අද විශේෂයෙන් කියන්නට ඕනේ මේ අවස්ථාවේ තමයි අරගලය ආවේ. අරගලය කියලා සංවිධානයක් ගොඩනැගිලා බෝල්සිස් එකේ ඒ අය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. අපි දන්නවා මගෙත් හිතුවත් අය ඉන්නවා. ඒ අයත් මේකට ගිහි ගිය අය ඉන්නවා සමහර අය. ඒ වගේම නීතිඥයොත් ඉන්නවා සමහර අය ගිහිලා සහයෝගය දුන්නා, ආහාර පාන දුන්නා. එතකොට මේ අරගලය ආරම්භ වෙලා මේගොල්ලෝ ක්‍රියාත්මක වෙනකොට මං හිතනවා අපි කාටවත් බලාපොරොත්තු තියාගන්න බැරි සංවිධානය බවට ඒ ක්‍රමානුකූලව පත් වුණා. ඒ තිබුණේ නැහැ මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන ක්‍රමයක්. කෑ ගහනවා මිසක්. ඒ වගේම අර ගම්වල යම් යම් මේකට මේ හෝය කියන වගේ නිකම් සද්ද නගනවා මිසක්
වැඩකට කාලයක්
ඉදිරිපත් කරනවා. අපි මුලදීම දැනගත්තා. විශේෂයෙන්ම අගමැතිතුමාගේ අර තාප්පි පිටපැත්තේ මේ මඩු ගහගෙන ඒකෙ මොහරප කියමින් කෑ ගහමින් එතන කටයුතු කරනකොට අත වශයෙන් මම ඉතින් දවසක් ගියා. එදා මට ඉතාමත්ම කලකිරුණා මේ වගේ මේ රටට විශාල සේවයක් කරු මේ මිනිස්සුගේ මේ ගී ගලංග මේ විදිහට අසභ්‍ය වචන කියමින් රෑ දවල් කෑ ගහන එක කොච්චර වැරදි කියලා. මම ඊට ඇවිල්ලා ඉන්නකොට මම දැක්ක ඒස්පීකෙන් මම නැවතුවා. නවත්තන්න කිව්වා කරුණාකරලා මේගොල්ලන්ට කියන්න කියලා මේ මොඩු ටික නවත්තන්න. මේක පෞද්ගලික මේ තාපේ පෞද්ගලික තාපය. පෞද්ගලික වෙන්නේ පුද්ගලයේ ජීවත් වෙන ගෙදරක ආරක්ෂාවට තියෙන තාපේ. ඉතින් මේක ගැදෙව්වයි කියලා ඊට පස්සේ මහා ලොකු විනාශ මේ හඬක් මේ ජාත්‍යන්තර ප්‍රජාව කියලා මේ මිනිස්සු කෑ ගන්න පටන් ගත්තා. මම දන්නේ නැහැ මේ විදිහට කරන්න ගියොත් එහෙම කොහොමද රටක් ගෙනියන්නේ කියලා. මේක අපේ තිබුණ මතයක්. මම කියනවා නෙමෙයි අය ගෝල්සිස් එකේ කාටත් ඒ විදාවිත් මේ භෞතික වශයෙන් කරදරයක් නොවන විදිහට ගෙන ගියේ ව්‍යාපාරයට පහර දීම හරි කියලා මම කියනවා නෙවෙයි. නමුත් අර කොල්ලු පිටි තිබුණ ඒ වැඩ පිළිවෙල වැරදි. ඒක ඉවත් කළ යුතු තිබුණා. මං හිතනවා එදා පොලිසිය හරියට වැඩ කළා නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. නමුත් පොලිසියටත් යම් යම් බාධක තිබුණා. අපි දන්නවා එදා හදිසි නීතිය ප්‍රකාශ කළා, ඒක රෙගුලාසි ගැසට් කළේ නැහැ. ඒ නිසා හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නමුත් දැන් ඒව සියල්ලම දීලා තියෙනවා. ඊළඟ ගෙවල් ගිනි තිබිලා. මේවා නිසා මිනිසුන්ට මේවා සම්පූර්ණයෙන්ම කලකිරුණා. මොකද මේ ගෙවල් ගිනි තියන්නේ ඒ වගේ මිනිසුන්ට පහර දෙන්න, ඒ වගේම නීත්‍යානුකූලව තමුන්ගේ වාහනෙන් පාර යන මන්ත්‍රීවරයෙක් ඇදලා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දීලා මරලා දැම්මා. කුමාර බිල්ගම් මහත්මයට ගහලා මරලා දැම්. ඉතින් මේව ගැන කල්පනා කරනකොට මේ කොහටද මේ රට
යන්නේ?
කුමාර බිල්ගම්
අවසන් කරන්න ගරුමැතුමා.
කුමාර බිල්ගම් මහත්මයට පහර දුන්නා, ඔහුගේ වාහනේ පුච්චර දැම්මා. එතකොට මෙවැනි තත්ත්වයක් හරි තමා වෙන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයන් ඇති වෙනකොට ඇත්ත වශයෙන්ම දුක් වූ කලකිරීමක් මේ සංවිධාන ගැන වෙන්න මේ තත්ත්වයන් ගැන අපිට ඇති වුණා. නමුත් මේ වෙලාවේ සමහරවිට ලොකු කැක්කුමක් තියෙනවා. මොකද මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වීම ගැන එතුමා ජනාධිපති
ගරුමන්තිතුමා කාලය අවසන් කරනවා.
මම විනාඩි දෙකක් දෙන්න කැමතියි. මම හිතනවා මේ හිටපු ජනාධිපතිතුමා ඉතාමත්ම බුද්ධිමත් තීන්දුවක් ගත්තා. එතුමා අපි කාගෙන් ඇහුවා මේක කවුද ඊළඟට අගමැති කරන්න කියලා. අපි කාගේ අනුමැතිය තිබුණා රනිල් වික්‍රමසිංහ මහත්මයාව අගමැති කරන්න කියලා. මොකද ඒ වෙලාවේ හැටියට හුඟ දෙන්නේ බැහැ කිව්වා. මෙතන පඩමින් මේ යෝජනා වෙනත් මේ විරුද්ධ පක්ෂ නායකතුමාට කළා. චින්පුරිතුමා බැහැ කිව්වා. ඒ වගේම වෙන අයට බීත්ව මේ ඔෆර් එකක් දුන්නා. නමුත් බැහැ කිව්වා. ඊට පස්සේ මොකද කළේ? රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ අගමැතිකම දුන්නා. ඊට පස්සේ රටේ නොයෙක් කලබල ඇති වුණා. එතුමාගේ ජීනි තිබ්බ තව ගෙවල් 70කට වැඩි ප්‍රමාණයක් ගින් තිබ්බ. මගේ මේ දකුණු පසේ ඉන්න විමල් වීදවංශ මන්ත්‍රීතුමාගේ ජීනි තිබ්බ. මේකෙන් පේනවා යුවක් බවක් නැතුව ගෙවල් වලට ගිනි තිබ්බා. එහෙම ගිනි තියලා රටේ ලොකු විනාශයක් ඇති කළා. එතකොට මේ වෙලාවේ මිනිස්සු හිතුවා දෙලින් මිනිහෙක් ඕන අපේ රට පාලනය කරන්න. යමක් කරන්න පුළුවන් මිනිස්සෙක් ඕනේ අපේ රට පාලනය
කරන්න. අවසන් කරන්න
ගරුමන්තුමා. නව සංකල්පයක් බිහි වුණා. එදා රනිල්ව අගමැති කරනකොට යම්ම විචිකිච්ඡාවන් තිබුණා අපේ ප්‍රදේශවල. ඒ ඇවිල්ලා අපි හම්බෙලා කිව්වා රනිල්ල මේකට දානකෙච්චර ගුණ නැහැ කියලා. මේක මම ජනාධිපතිතුමාට කිව්වහම මේ මිනිසුන්ගේ
තියෙන අවසන් කරන ගරුමන්තුමා විනාඩි දෙකක්
වැඩිපුර කියනවා. ඇත්තම කියනවා නම් මෙයා වෙන දේශපාලනය මෙතන කරයිද කියලා මිනිසුන්ගේ සැකයක් තිබුණා. නමුත් ජනාධිපතිතුමා කිව්වා රනිල් වික්‍රමසිංහ කියන්නේ මෝඩයෙක් නෙවෙයි කියලා. ඒක ඒ කියන්නේ වෙනත් දේශපාලනයක් පටු දේශපාලනයක් කරන්න ගියොත් එයාට අමාරුයි කියන එකේ කිව්වා. අද රටේ ජනතාව තුළ විශ්වාසයක් තියෙනවා. ඒක නංගේ ආරක්ෂාව ගැන විශ්වාසයක් තියෙනවා. ඒ කරන්න පුළුවන්, ඒ හැන්ඩල් කරන්න පුළුවන් මිනිසෙක් අද රටේ නායකයා බවට පත් වෙලා තියෙනවා කියන එක අද විශ්වාසයක්
තියෙනවා.
මම හිතන්නේ මේ හල්සි නීතිය පනවලා ඒ තුලින් මේ රටේ මේ සාමය ආරක්ෂා කරන්න, ඒ වගේම ජන ජීවිතය ආරක්ෂා කරන්න කටයුතු කිරීම සඳහා හල්සි නීතිය අවශ්‍යයි කියන එක ප්‍රකාශ කරමින් ඒ සඳහා
සියලු
දෙනාගේ ඡන්දය දීම අවශ්‍යයි කියන එක මතක් කරමින් මොළි වචනීය අවස්ථාවට.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු පීල් මාසල් සරත් පොන්සේ ගමැතුමා, ඔබතුමාට මිනිත්තු 15ක කාලයක්
තියෙනවා. ගරු මුලසුනේ මාත්‍රීතුමනි, රටක නීතිය ශක්තිමත් කළ යුත්තේ රටේ ජනතාවගේ ජීවිතය ආරක්ෂා කොට පවත්වාගෙන යාමටයි. හදිසි නීතිය පැනිය යුත්තේ හේතු අවශ්‍යතාවයේ දිගුවක් ලෙසයි. අද පනවන හදිසි නීතිය අරමුණු කරගෙන ඇත්තේ ඉහත අවශ්‍යතාවයට එරෙහිව ක්‍රියා කිරීමට බවයි මට පෙනෙන්නේ. ජනතාව ආරක්ෂා කිරීමට නොව ජනතාව මර්ධනය කොට පාලකීන් ආරක්ෂා කර ගැනීමට බවයි අපට පෙනී යන්නේ. වර්තමාන ශීලාචාර ලෝකයේ මානුෂීය අයිතිවාසිකම් වලට ගරු කිරීම, භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කිරීම ඉතා ඉහළින් අගය කරනු ලබනවා. එබව අපි සියලු දෙනාම දන්න කරුණක්. 1971 හෝ 1989 යන කාල පරිච්ඡේදයට වඩා දියුණු ගෝලීය වශයෙන්ම මානුෂීය අයිතිවාසිකම් වලට ගරු කරන ලෝකයක අද අපි ජීවත් වෙනවා. අපේ රටේ වර්තමාන දූෂිත පාලකයන් නව සිතුම් පැතුම් හා නව පරම්පරාවේ බලාපොරොත්තු පාගාගෙන රට පාලනය කිරීමට උත්සාහ දරන බව තමයි අපට මේ අවස්ථාවේ වෙනියන්නේ. ඒ ගැන අපි ඉතා කනගාටුවට පත් වෙනවා. අද අපේ රට ජීවත් වීමට නුසුදුසු රටක් බවට පත් වෙලා තියෙනවා. ජීවන බාර ජනතාවට දරා ගන්න බෑ. ජනතාව ඉන්ධන හා ගෑස් පෝලිම් වල දවස් ගණන් ගත කරනවා. පෝලිම් වල මිනිස්සු මිය යනවා. ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටලා විදුලිය නැතුව ව්‍යාපාර විශාල වශයෙන් වැහිලා ගිහිල්ලා පාසල් පටන් ගන්නේ පවත්වන්නේ සතියකට දින 2-3යි. රජයේ කාර්යාල ආර ඉන්නේ සතියකට දින 3යි. ප්‍රවාහනය කඩා වැටිලා ඉතින් කොහමද රටක් දුවන්නේ කියලායි අපිට ප්‍රශ්න කරන්න තියෙන්නේ. මේ தত্ত্বය යටතේ පාරට ආපු මිනිස්සුන්ට අපි කැරලිකාරයෝ ත්‍රස්තවාදීයෝ කියලා හම්මඩු ගහන එක මේ සභාවේ කෑ ගහන එක ඉතාම නොමනා කරුණක් හැටියටයි මම දකින්නේ. අනෙක් පැත්තෙන් විදේශ විනිමය නැතිව රටට ලෝකයට ණය ගෙවා ගන්න බෑ. එහෙමදී වට වර්තමාන නායකයා කරන්නේ තවත් ණය ගන්න සොයන එක පමණයි කියලායි අපට පේන්නේ. ඉල්ලලා හිඟා කරන ණය ගෙවන විදියක් ගැන කිසිම සැලැස්මක් නැති බවත් අපට පෙනී යනවා. ඉදිරි සුමාන 2-3 අමාරුවේ කියලා බලයට ආපු කට්ටිය මේ අවස්ථාවේදී පවසනවා ඉතිරි අවුරුද්ද අමාරුවෙන් ජීවත් වෙන්න වෙයි කියලා. එතකොට මේගොල්ලෝ සැලැස්මක් නැහැ කියන එක මේකෙන් උත් නැවතත් ඔප්පු වෙනවා. ඉහත පීඩනේ දරා ගන්න බැරුව තමයි ජනතාව රජයට ගෙදර යන්න කියන්නේ. ජනතාව දන්නවා වර්තමාන රජයේ හා ඒ ප්‍රධානීන්ගේ දූෂිත ක්‍රියාමාර්ග නිසා රට බංකොලොත් වුණ බව. කරුණු මෙහෙම වුණත් වර්තමාන රජයේ දූෂිත නායකයින් රාජපක්ෂවරු දැන් ඔවුන්ගේ ඉත්තෙක් දාගෙන ඉදිරියටත් බලය පවත්වාගෙන යාමට උත්සාහ දරන එක ඉතා කනගාටුවට කරුණක්. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ වෙනකොට රටේ ජනතාව රට පුරාවටම අරගලයක් ගියත් කොට තියෙන්නේ. අරගලය 69 ලක්ෂයක් ඡන්දගත් ජනාධිපති ගෙදර ඇරලත් පාලකයින්ට තවම යථාර්ථය තේරෙන්නේ නැහැ කියලා තමයි මට පෙනියන්නේ. වර්තමාන ජනාධිපති ජනතාව ප්‍රතික්ෂේප කරපු චර්ිතයක්. අපට පේනවා ඔහු මේ වන විට හමුදාව හා පොලිසිය යොදවා ජනතාව මර්ධනයට මාන බලනවා. ඔහුගේ චේතනාව මිසදිටුයි. මට පේන විදියට ඔහුට වැරදිලා. ඔහු හිතන්නේ අරගලය කියන්නේ ගාලු මෝදරට සීමා වෙච්ච දෙයක් කියලා. ජනාධිපතිතුමා, ඔබතුමා තේරුම් ගන්න දැන් රටේ මිලියන 22ක් ජනතාව ඉන්නේ අරගලේ බව. ඔය හමුදාවල හා පොලිසියේද 95%ක් ඉන්නේ අරගලේ මේ වෙලාවට. ඒ බවත් ඔබතුමා තේරුම් ගන්න. මම අරගලේ මර්ධනයට යොදන හමුදා පොලිසිය ඇවලුන්ගේ ඉල්ලා සිටනවා කිසිම විටක අරගලේ ඉන්න දරුවන්ට විරුද්ධව අවිභාවිතයෙන් හෝ ඔළුමුගුරු ගෙන පහර දීම කරන්න එපා කියලා. අරගලේ ඉන්නේ ඔගල්ලන්ගේ ඥාතියෝ, දූදරුවෝ, අසල්වැසියෝ තමයි. දැන් මේ රටේ ත්‍රස්තවාදයක් නැහැ. ඒ නිසා ජනතාව ඉදිරියට යනකොට මූණු වසාගෙන යන්න හමුදාවලට සහ පොලිසිය නිලධාරීන්ට අවශ්‍යතාවයක් නැහැ. සමහරු කියනවා අපට යනවා කැරලක් ගන්න මේ රටේ. කැරලි තියෙන තත්ත්වයන් අපි මේ රටේ දැකලා තියෙන අවස්ථා 3කදී. නමුත් රටේ ඉන්න අහිංසක ජනතාව ජීවත් වෙන්න බැරි නිසා පාරට බැස්සම ඒගොල්ලන්ට කැරල්ලක් කියලා හංගඩු ගහලා මර්ධනය කරන්න යන එක ඉතාම තිරිසන් වැඩක් හැටියටයි මම තේරුම් අරගෙන තියෙනවා. හමුදාවල මේ වෙනකොටත් ඉන්න ජේෂ්ඨ නිලධාරීවරුන් සෙසු නිලයන්ගෙන් 50%ක් විතරමත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සටන් බිමේ ලේ දහඩිය කඳුළු හෙලපු අයයි. ඒ නිසා අපි අතීතයේ හමුදාවලට ලබා අපි අතීතයේදී හමුදාවලට ලබාගත් කීර්ති නාමය දැන් කිල්ටු වෙන දෙන්න එපා කියලා මම හමුදාවල රණිවරුන් ගෙනුත් පොලිස් නිලධාරීන් ගෙනුත් ඉල්ලා සිටිනවා. දූෂිත දේශපාලුවන් ආරක්ෂා කරන්න ගිහිල්ලා ඒ ලබාගත් කීර්ති නාමය නැති කරගන්න එපා. ජාත්‍යන්තරයේ විසින් ජාත්‍යන්තරයේ හමුදා විසින් ජනතාවට පහර දෙන්නේ දුන්නොත් නිකන් ඉන්නේ නැති බව මතක තබා ගන්න. මැද පෙරදිගදී ජාත්‍යන්තරයේ ක්‍රියා කළ ආකාරය අමතක කරන්න එපා. ජනතාවට විරුද්ධව අවිපාවිච්චි කළ හමුදා අතුගා දමන්න ජාත්‍යන්තරයේ මැද පෙරදිය ක්‍රියා කළ ආකාරය අපි අපේ දේශින්ම දුටුවා. ඒ අවධියේ මාධ්‍ය හරහා අරගලේ ඉන්න දරුවන් පරණ කෝන්තර අමතක කරලා එකතු වෙලා සමගි වෙන්න කියලා මම මේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. වෙන වෙන අරමුණු නිසා ඔබ අතර සමගිය නැති කරගන්න එපා. අපි බලාපොරොත්තු වෙන ලබන මාසයේ 9 වෙනිදා සමගි සම්පන්න මුළු රටේම ජනතාව සමග කොළඹට නැවතත් ඇවිල්ලා අරගලේ අවසන් සටන ජයග්‍රහණය කොට දූෂිත දේශපාලඥයන්ගෙන් සහ දේශපාලන සංස්කෘතියෙන් මේ රට බේරා ගන්න කියලා අපි මේ අරගලේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. වර්තමාන පාර්ලිමේන්තුවේ තියෙන්නේ දූෂිත පාලනයක්, දූෂිත දේශපාලන සංස්කෘතියක්. ඒ නිසා අරගලේ දරුවන් පාලකයෝ එක්කෙනෙක් දෙන්නෙක් එළවලා නැවත රට පාර්ලිමේන්තුවට බාර දුන්නට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ කියලා දැන් අරගලේ ඉන්න දරුවන් තේරුම් ගනිමින් සිටිනවා. රට ගොඩනගන්න හැකි අලුත් බලවේගයක් කරා ව්‍යස්තාව රැක ගැනීමට ක්‍රියා කළ යුතු බව මම තේරුම් අරගෙන ඉන්නවා. මම ගෞරවයෙන් අරගලේ සියලු දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා සියලු දෙනා මේ තේරුම් අරගෙන එක අරමුණක ඉන්න කියලා. අලුත් බලවේගයක් කියනකොට මම අදහස් කරන්නේ අපේ පක්ෂයේ පමණක්, මේ පාර්ලිමේන්තුවේ දෙපැත්තම අලුත් බලවේගයක්, රටට ආදරේ බලවේගයක් ගොඩනගන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය කවුද කියලා අඳුරාගෙන එවැනි බලවේගයක් බිහි වේවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. මම ජනතාවගෙනුත්, විදේශගතව සිටින සියලුම ආදරණීය ශ්‍රී ලාංකීය ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා මේ රටේ වෙන දේවල් ගැන අවදියෙන් ඉන්න කියලා. දූෂිත පාලකයෝ ජනතාව මර්ධනය කිරීමට පියවර ගත්තොත් ඔවුන්ට විරුද්ධව ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙස මම ඔබලාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මුදලින්වත් උදව් කරන්න එපා. දූෂිත පාලනයක් ඉදිරියට ගෙනියන්න. එහෙම උලා ඇතිවෙන ආර්ථික පීඩනය අපි දරාගෙන ඉන්න ලෑස්ති. දූෂිත පාලකයන් නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් ආධාර පවා ලබා දෙන්න එපා කියලා අපි ජාත්‍යන්තරයෙනුත්, ශ්‍රී ලාංකීය ජනතාවගෙනුත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සියලුම රටවැසියන්ගෙන් හා රජයේ සේවකයන්ගෙනුත් ඉල්ලා සිටිනවා රජය කරන නීති විරෝධී අත්අඩංගුවට ගැනීම ආදිය ඒවා හෙලා දැකලා ඒවට එරෙහිව නැගී සිටින්න කියලා, ඒවට එරෙහිව පෙළහැදෙන්න කියලා. මම අරගලේ දරුවන්ටත් ඉතා සතුටින් දන්වා සිටින්න ඕන, මේ වෙනකොටත් මේ රටේ ඉන්න විශාල ප්‍රමාණයක් උගතුන් ඔබේ පසුපසින් සිටගෙන ඉන්නවා, ඔබේ පිටිපස්සෙන් සිටගෙන ඉන්නවා ඔබට ශක්තියක් දෙන්න. මේ වෙනකොටත් අරගලේ සදා නීතිඥයෝ හා අරගලේ සදා වෛද්‍යවරුවා, විශේෂඥ වෛද්‍යවරු වැනි අති විශාල සංවිධාන, දහස් ගණනින් සංවිධානය වෙමින් පවතිනවා. ව්‍යාපාරිකයන්ගෙනුත් අපි ඉල්ලා සිටිනවා අරගලේ වෙනුවෙන් තමුන්නාසේලාත් කැපකිරීමක් කරන්න, මේ අරගලේ රට ජයග්‍රහණය කර තෙක් ඉදිරියට ගෙන යාමට තමුන්නාසේලා ශක්තියක් වෙන්න කියලා. මේවා ගැන අරගලේ මර්ධනය කරන්න එන අයගේ අයත් දැනගෙන ඉන්න කියලා මම පවසනවා. ඉහත සංවිධානවලට ඔබ අත තැබුවොත් අනිවාර්යයෙන්ම ඔබට පසුතැවෙන්න සිද්ධ වෙනවා ගැ අනිවාර්යයි. රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමෝ, අත්අඩංගුවට ගැනීම, වොරන්ට් නිකුත් කිරීම වැනි දේවල් හරහා ජනතාව මර්ධනය කිරීමට ඔබ දරන උත්සාහය වහාම නවත්තන්න කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. අපේ ආණ්ඩුවක් ආපු දවසට ඒ ක්‍රමහරහා අගතියට පත් වෙන ඇයට අපි අනිවාර්යයෙන්ම සාධාරණ ඉෂ්ට කරනවා. ඒකට වැඩි කාලයක් යන්නේ නැහැ. හිරඩස්සියට ගත්තත්, කොච්චර හදිසි නීති ගෙනාවත්, කොච්චර රිමාන්ඩ් ලා තියන්න උත්සාහ කරත් ඒ වාගේ අවශ්‍ය කොටයි කියලා අපි ව්‍යවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ගුවන් තොටුපළේදී අර තරුණයා අත්අඩංගුවට ගත්ත ආකාරයේ ගුවන් යානයේදී ඉතාම පිළිකුල් සහගතයි. මම මේ පොලිස් නිලධාරීන් අතීතයේ ඒ වගේ පොලිස් නිලධාරීන් අපි මම කතා කරලා ඉවරනවා, ඔබතුමා කතා කරන්න. අපි කතා කරලා ඉවරනවාම කතා කරන්න. ගුවන් තොටුපළේදී ඒ හැසිරුණ ආකාරය, ඒ පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය අපි පිළිකුලෙන් හෙලා දකිනවා. අපි මේ පොලිස් නිලධාරීන් මේ වගේ හැසිරෙන ආකාර අතීතයේ දැකලා තියෙනවා. අතීතයේත් මහජනයාට හිරිහැර කරන හැටි දැකලා තියෙනවා. එවැනි පොලිස් නිලධාරීන් දේශපාලනඥයන්ට කඩේ යන හැටිත් අපි දැකලා තියෙනවා. ඒකන්ද ඒ වගේ හැසිරලා තමගේ අනාගතය අතුරු කරගන්න එපා කියලා අපි මේ පොලිස් නිලධාරීන් මතක් කර දෙන්න කැමතියි. පොළු හමුදා දාගෙන තරුණයින්ට පහර දෙන ඒවා නවත්තන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒවා ළඟදී අනිවාර්යයෙන්ම ආපසු තමුන්නාසිලාට කැරකිලා එන එක වළක්වන්න බැරි වෙනවා. ඒක හන්දා නීති අතට ඔබ දෙලිපිය අතට ගත්ත වගුරු වගේ හැසිරෙන්න එපා කියලා ඒ අදාළ අයට අපි මතක් කරන්න ඕන. අපි දැක්කා පහුගිය දවස්වල T56ක් නැති වුණා කියලා විශාල රංගනයක් තිබුණා. T56 එකක් හෝ දෙකක්. ඒක නැති වුණා කිව්වර නිල් පාට පාලම ගාව. අර අපේ යොල්ලිරවංශ මැතිතුමා හදපු අර බස් ස්ටෑන්ඩ් එක. ඒක කියනකොට මගේ ඔළුවට ආවා අනිවාර්යෙන් ওই T56 ඔය දියවන් නායවට විසිකල්ලා ඇති කියලා. දැන් අර පැතුම් කියන ඒ හිටපු හමුදා නිලධාරියා පස්සේ පැන්නුවා. එයා ඒක අරගෙන තියනවා කියලා. එයාට වෙඩි තියන්න යනවා කියලා අපට ආරංචි වුණා. අන්තිමේදී ඒ T56 හම්බුණා දියවන් නායවේ තිබිලා. මෙච්චර බුද්ධියක් නැතුව රාජකාරී ක්‍රියා කරන නිලධාරීන් ගැන අපට ලැජ්ජාවක් සහ කඩගාටුවක් ඇති වෙනවා.
මිනිත්තු 3ක කාලයක් තිබ්බරම එතුම.
මට විනාඩියක් දෙන්න. අරගල කරනකොට
මිනිත්තු 3ක් තියෙනවා එතුම.
යුද්ධ කරනකොට කොලැටරල් ඩැමේජ් කියලා එකක් සිද්ධ වෙනවා වළක්වන්න බෑ. ඒක ලෝකෙ හැමතැනම වෙලා තියෙනවා. අපි දැක්කා මාලිගා ප්‍රභු ජීවත් වෙච්ච තැන අල්ලනකොට ඒවට හානි වුණා. ඒ වගේ දේපළ වලට හානි වුණා. ඇන්ටික්ස් වලට හානි වුණා. පින්තූර වලට හානි වුණා. නමුත් ඒ හානිය සිද්ධ වුණේ ඒ තරුණයෝ ඊට වඩා වටිනාකරන දේවල් මේ රටට ලබා දෙන්න උත්සාහ කරලා. ඒකන්ද අපි මේ රටේ ජනතාව හැටියට මේක බුද්ධිමත්ව තීරුම් ගන්න ඕනේ. පින්තූර ආරක්ෂා කරනවට වඩා ඇන්ටික් ආරක්ෂා කරනවට වඩා ඒ තරුණයෝ ආරක්ෂා කරගන්න සටන් කරන දේවල් වල වටිනාකම අපි තීරුම් ගන්න ඕනේ. ඊළඟට අපි දැක්කා මේ ජනාධිපතිතුමා කියලා තියෙනවා ඊයේ පත්තරේ ලංකාදීප මම මෙතන ගෙනත් තියෙනවා ඉන්ධන බෙදා හැරීම කඩිනම් කරන්න හා විධිමත් කරන්න කියලා. අපට මතකයි කලින් හිටපු ජනාධිපතිතුමත් ඔය කඩිනම් කිරීම විධිමත් කිරීම ගැන නිතර නිතර කතා කරා. මන්ත්‍රීතුමා ඒවා සිද්ධ වෙන්නේ නැහැ. මේවා හරියට අධ්‍යයනය කරලා මේවට විසඳුම් හොයනවා ඇරෙන්න නිකන් කයිවාරු ගහලා මයික්යක් අරගෙන කඩිනම් කරන්න විසඳුම් හොයන්නේ කියන්නේ මෙලෝදයක් තේරුම් ගන්න බැරි නිකම්ම නිකමු කියන එක අපි තේරුම් අරගෙන ඉන්නවා. දැන් අපි අද ගරු අගමැතිතුමාට සුබ පැතුවා. ඊළඟට එන අගමැතිතුමාත් අල්ලාපුටුවේ වාඩි වෙලා ඉන්නවා. ගරු අගමැතිතුමාලා එහෙම අරගලේ තදින් විවේචනය කරාට ඒ පුටුණන් හම්බුනේ අනිවාර්යයෙන්ම අරගලේට පින් සිද්ධ වෙන්නේ. ඉදිරියටත් මම දන්නවා ඒ අගමැතිතුමාට ජනාධිපති වෙන්න සිද්ධ වෙන්නත් ඉඩ තියෙනවා. ඒක හන්දා ඒව ගැන අපි අවධානයෙන් සිද්ධ ඉන්න ඕනේ කියලා අපි දකිනවා. මේ පුටුමාරු හරහා හොරු පාර්ලිමේන්තුවට එනවත් අපි ව්‍යවස්ථාවේ දකිනවා. ඒක හන්දා මේ පාර්ලිමේන්තුව හරි මාර්ගයට වැටෙනවා දකින්න අපි ඉතාම ආසාවෙන් බලාගෙන ඉන්නවා. තමුන්නාසේලාගේ තමුන්නාසේලා අරගලය නිසා වෙච්ච හානි ගැන කතා කරා අපි පිළිගන්නවා. ඔබතුමත් කෑ ගැහුවා මෙතන ඉඳගෙන. ඔව්ද එතුමා දැන් ඉන්නවද මන්ද පේන්නේ. එතුමාට වේදනාවක් කියලා නම් අපි ඒ ගැන කනගාටු වෙනවා. මන්ත්‍රීවරයෙකුට ජීවිතේ නැති වෙච්ච එක ගැනත් අපි කනගාටු වෙනවා. ඒව අපි අනුමත කරන්නේ නැහැ. ඒ වගේම අපි මෝඩ සතුටක් ලබන්නේ නැහැ. නමුත් තමුන්නාසේලා ඒ අතරෙම තීරුම් ගන්න පෝලිං වල ජීවිත 25ක් නැති වුණා. ඒව ගැනත් කනගාටු වෙන්න. ගෑස් ලිප් පුපුරලා ජීවිත නැති වුණා. ඒව ගැනත් කනගාටු වෙන්න. ඒ වගේ ගෑස් ලිප් පුපුරලා ගෙවල් ගිනි ගත්තා. දේපළ හානි වුණා. ඒව ගැනත් තමුන්නාසේලා කනගාටු වෙන්න. මේ සියලුම දෙයට සහනයක් ලැබෙන්න ඕනේ. මේවට පිළිතුරු ලැබෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ රට හරිතැනට ගෙනහිල්ලා මේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. මිනිස්සු හිරේ දාලා අත්අඩංගුවට අරගෙන හරිසි නීතිය ගෙනෙල්ලා මේ රට 1971 89 මර්ධනය කරපු විදිහට මර්ධනය කරන්න පුළුවන් කියලා වර්තමාන ජනාධිපතිතුමා හිතනවා නම් ජනාධිපතිතුමා ඔබතුමාට වැරදිලා ඔබතුමාට වල්ගෙපෑගිලා ඔබතුමා තීරුම් ගන්න වර්තමාන ලෝකයේ විදිහට බෙල්ල කරන්න බෑ. මේ තරුණයින්ට මේ ජනතාවට දූෂිත පාලකයන් විරුද්ධ සටන් කරන අයට ජයෙන් ජය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
බොහොම සිතේ ඔබතුමාට.